సమంతా చక్వాలీసు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమదినా గేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, మీ పినుతున్ హెమదినామ మీ విలావి బలాపురత్వాన్ని ధర్మశ్రవణీకరన్నటాయి. అద మీ దేశనావి దాయకత్వేగిన కటయుతు కరాన్ని మీగము పదించి తుషారి జయశేఖర్ మహాత్మ్యత్ దర్శన అలహకోన్ మహాత్మా ప్రధాన పిన్నొత్పిరిసాయి మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని తిమీ పినుతున్లా హెమదినాటమ దేశనావ అవసాని అపి అనుమోదనా కరండ బలాపృత్తు వినోవా. దెన్ ధర్మశ్రవణీకరన్నట కాలే పిన్నత్ని, మే లోకే మికల అవబోధే కరాయనేక బోమ అమారు వేడాక్. అవబోధే కరాయంట టికక్ అమారు వెన్న ప్రధాన హేతు అర్థమాయి మే అవబోధే కరా అపే మనసే సూదానమక్ నేతి కమ. అవబోధే కేనిక అపట అవబోధే కరా అపట యాండనం అపే మనసే హొంద సూదానమక్ తీయండి. එතකොට ඕනම වෙලාවක ඔබ සූදානමක් නැති වෙලාවක ඔබට ලැබෙන දේවල් ඔබට ඒක කලමනාකරණී කරගන්න බෑනේ. මුදල් හම්බ වුණත් බෑ පින්වත්නි. දැන් ඔබ බලාපොරොත්තු නොවී ඔබ බොහොම අපහසුවෙන් ඉන්න වෙලාවක ඔබට ලොකු මුදලක් හම්බුනොත් එයාලට ඒකෙන් ඔලුව උස්සන්න බෑ. බලානිද්දී ඒක නිකම්ම පිරිහිලා යනවා. දැන් හිතන්නකෝ හම්බෙන් ස්විප් එකක් ඇදුනොත් මිනිහෙකුට. ඒක මේ ඇත්තට මේක හිතාගන්න බෑ. ඒක සමහරට එයා ටික අවුරුදු 3-4ක් යනකොට හිටියා වගේම වෙන්න පුළුවන්. ඇයි එයා එයාට එහෙම කලමනාකරණයකට සූදානමක් නෑ. ඒක නිවන් මඟ වුණත් හරියට කලමනාකරණී කරගෙන නාවොත් එක තැනකදී යා අවබෝධයට අදාළ මාර්ගයෙන් එයා විසිවිල යනවා. ඒ නිසා ඇතුළ කලමනාකරණී කරගන්නේ නැතුව ධර්මයේ ඇතුළට අරන් වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ ඒකෙන් එයාට හානියක් වෙනව නෙමෙයි, ලොකු යහපතක් වෙන්නේ නැහැ. ලොකු යහපතක් නැ නිසා ගොඩාක් අය අවබෝධයටපත් නොවීමට අදාළව බලපාන ප්‍රධාන දෙයක් තමයි එයාගේ ඇතුළ සූදානම් නැති එක. එතකොට ඇතුළ සූදානම් කියන්නේ කෙලෙස් අඩුයි කියන එක නම් නෙමෙයි. සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඇතුළ සූදානම් කියන්නේ මේ රාගය අඩුයි ද්වේෂය නෑ. ඒක නෙමෙයි. රාගය අඩුවෙන්ද එහෙම එකපාර මේ රාගය කියන එක අඩු වෙන්නේ නැහැ. මේ කාම භූමියට අදාළව රාගය පරිහරණය කරන කමක් අපේ පොදු තත්වයක්. ඒක මේ කාම භූමියට අදාළ රාග ද්වේෂ මෝහ ඇසුරු කරන එක ඒක අපේ පොදු මට්ටමක්. ඒක මගේ රාගේ වැඩි, මගේ ද්වේෂේ වැඩි, මගේ ද්වේෂේ අඩුයි, එහෙම ඒවා අදාළ නැහැ ජීවිතේට. ඒ අඩු වැඩිකම අපි පස්සේ පරිමාව තේරුම් ගන්න වෙනම තත්වයක් තියෙනවා. ප්‍රමාණී කොච්චරද කියලා දකින්න එක. ඒ ප්‍රමාණිය දැකලා ඒ තැනටම විසඳුම් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රමාණාත්මකතාවය ගැන විමසා බලන එක ධර්ම මාර්ගයේ පස්සේ කරන එකක්. ඒක මුලින් කරන එකක් නෙමෙයි. අපි මුලින්ම කරන්නේ අපිට අවබෝධය කරා යන්න බැරියයි කියලා සම්මර්ෂණය කරගන්න එකයි. එතකොට අපිට අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි අවබෝධය කරේ අපේ කිසිම සූදානමක් නැතිකම. අපේ ඇතුලේ සූදානමක් නැහැ. එතකොට සූදානමක් නැති වෙලාවක ධර්මීය හමුවීම ඇතුලේ අපට ඒ ධර්මීය සමාට වටිනාකමක් වුණත් අපට නැහැ ධර්මීය. සමහර අයට ධර්මයේ වටින්නේ නැහෙනේ හම්බුණාට. විදර්ශනා කරන්න කිව්වට යා පොඩ්ඩක්වත් ඒකට වටිනාකම නොදෙනයි ඉන්න පුළුවන්. ඒකට හේතුව යා ඇතුළ සූදානම් වෙලා නැහැ. මේ ඇතුළ සූදානම් වීම පිණිස කළ යුතු දෙයක් තියෙනවා. ඒක සූදානම් කරගන්න කරනවා මිසක් අවබෝධ කරගන්න කරනවා නෙමෙයි. ඒක සූදානම් කර ගැනීම පිණිස කරන දේ තමයි සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා. එයා හොඳට ධර්මය අහන්න පුරුදු වෙනවා මුලින්ම. අහලා නිවෙන්නේ නැහැ. දතා ඒක දරන්න පුරුදු වෙනවා. ඒ කියන ධර්මය යා දරනවා. අපි කියන්නේ මතක තියාගන්නවා කියලා. වචසා පරිචිතා ඊට පස්සේ ඒක පුරුදු කරන එක සැක සංකා සහිත තැන් කතා කරනවා. මෙහෙම කිව්වට මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඒක කතා කරනවා ධර්මයේ දන්න අයත් එක්ක. සමහරට බිරිඳ එක්ක වෙන්න පුළුවන්, ස්වාමියා එක්ක වෙන්න පුළුවන්, හාමුදුරුව කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. පුළුවන් තරම් කතා කරන්න පුරුදු වෙනවා. මොකද සාකච්ඡාවෙන් තමයි ගොඩාක් අඩුපාඩු දුරු වෙන්නේ. සාකච්ඡා කරන්න ඕන. ඒතර තමයි මේ මත හරීම අදහස ධර්මයේ ඉන්නේ. මොකද අපි දරාගෙන ඉන්න ධර්මයේ අදහස හරීම එකද දන්නේ. ඒකයි වචසා පරිචිතා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මානිනි මේ ධර්මයේ වචනෙන්ද පුරුදු කළ යුතුයි කියලා කියන්නේ ඒකයි. මනසානුපෙක්කිතා ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ධර්මයේ මෙනෙහි දැන් අපි මූණ දෙනකොට යම් අත්දැකීමක් නෑ. ඉතින් ධර්මයට බැලුවාම මේවා ඉතින් මෙහිම තමයි කියලා වගේ අර මෙනෙහි කරගන්න පුළුවන් හැකියාව. ලොකුවට අවබෝධය කරා ගින්වත් මොකුත් නෑ. දැන් හිතන්නකෝ අමිහිරි කටුක දේවල් එක්ක අපිට එකතු වෙන්න වෙනවා. ඒ අමිහිරි කටුක දේවල් එක්ක එකතු වෙනකොට එයා හිතනවා කොහොමද? නෑ ඉතින් ලෝකේ හැටි ඔහොම තමයි. අමිහිරි කටුක දේවල් වුණත් තමන්ගේම සසර තමා තමන් කරගත්තේ වනේ. ඉතින් මම මේ විදියට අමිහිරි කටුක දේවල් වපුරලා ඇති. අද මං හොඳ වෙන්න උත්සාහ කළාට, අද මං යහපත් වෙන්න උත්සාහ කළාට මම මගේ ජීවිතේ අමිහිරි කටුක දේවල් වපුරලා ඇති කියලා මෙනෙහි මනසානුපෙක්කිතා අවස්ථානුකූලව ධර්මී මෙනෙහි කරගන්න බලරො. ඒ මෙනෙහි කර ගැනීමෙන්ම එක්තරා විදියක සංයමයක් එනවා ඇතුළේ. ඒ අමිහිරි කටුකත්වයට ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ නිකම් මෙනෙහි කරපු ගමන්ම එනවා. ඒකේ පොඩි හරි ලස්සන දෙයක් ඒකේ තියෙනවා. මෙනෙහි කරපු ගමන්ම යම් කිසි ආකාරයක සංයමයක් එනවා. ඉතින් හරි ලෝකෙට එරෙහිව නැගිටින වගේ එකක් එන්නේ නේ. මනසානුපෙක්කිතා දිට්ඨියාසුප්පටි දෙයා හිතනවා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළාට මම මගේම දැක්මින් අවබෝධ කරගන්න ඕන. දිට්ඨියාසුප්පටි විද්දා. ඔන්න ඔය වාක්‍යයට වටිනාකම දෙන තරමට තමයි ධර්මීයට ඕගොල්ලෝගේ ඇතුළ ලෑස්ති වෙන්නේ. ඇතුළ ලෑස්ති වෙන්න ඕන. මොකද මේ ධර්මයේ එච්චර අපිට ලැබෙන්න සුදුසු නැහැ ඇත්තට. ඒ කියන්නේ සුදුසුද්ද? ඒ කියන්නේ මේ ධර්මයේ ලැබීම කියලා කියන්නේ ලෝකේ අමාරුම දෙයක්. ලෝකේ අමාරුම දෙයක්. දැන් හිතන්නකෝ දිනපතාම කෙනෙකුට දැන් ඔය ස්විප් එකක් හදනවා කියලා හිතන්නේ කා පීතුම්? හිතන්න පින්වත්නි, අපිට අවුරුදු අපේ ජීවිත කාලේ පුරාවටම අපි හිතමු අවුරුදු 80ක් කියලා. 80ක් හැමදාම ඔයාලට පළවෙනි දිනුම හැදෙනවා කියලා හිතන්න. හැමදාම පළවෙනි දිනුම තමයි හැදෙන්නේ. දැන් ස්විප් එකක පළවෙනි දිනුම හැමදාම හැදෙනවා අවුරුදු ජීවිත කාලෙටම. වෙන්න පුළුවන් දෙයක්ද ඒක? කොච්චර අහම එක වෙන්න බෑනේ. එකවරක්වත් ඒක වෙන්න පුළුවන් අවකාශය අඩු එකේ. හැමදාම මා උදෙසා ටිකට් පතක හැමදාම පළවෙනි ජයග්‍රහණය හම්බෙයි කියලා පින්වත්නි ඔගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒකත් වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදයක් නම් ලැබෙන්න බෑ. එච්චර දුර්ලභයි මේ බුද්ධෝත්පාදය. අර මං ඉස්සෙල්ලා කියපු එක වෙන්න බෑ. ඒකත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලැබිලා කෙනෙක් සත්‍ය අවබෝධයට යනවා කියන එක. විශේෂයෙන් ධර්මයේ සම්මුඛ වීම කියන එක. අර පටිච්ච සමුප්පාදයේ සහිත ඇතුළාන්තේ ලිහාගෙන ගිහින් මේ සිතේ ස්වභාවය තේරුම් අරගෙන ගිහින් මොකද්ද අපිට මේ දැන් වෙන්නේ කියලා හරියටම තේරුම් කරන විදිය ධර්මයක් ඔබේ දෝතට හමුවීම කියන එක. ඒක එච්චර හම්බයක්. අරක හම්බෙන් හරි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ පුණ්‍ය එරදියකට වෙන්න පුළුවන්. මේක හිමවත් වෙන්න බෑ. ඒකටත් වඩා දුර්ලභයි. ඒ නිසා මේක ධර්මයේ අර අවබෝධයේ පැත්තෙන් ජීවිතේ ගැඹුරින් විමසනකොට තමයි තේරෙන්නේ. ඒක කීයෙන් කී දෙනෙකුට කල්ප කාන්තරයක් බලාගෙන ඉඳලා ලැබෙන මොනතරම් දුර්ලභ එකක්ද කියලා. නමුත් මිනිසුන්ට දැනෙනවද එහෙම? ඒකේ වටිනාකමක් දැනෙන්නේ ඇයි? අවබෝධයට ඇතුළ ලෑස්ති නැහැ. ඒතර අවබෝධයට ඇතුළ ලෑස්ති නොවුණු වෙලාවක යාට වැටේ වටින්නේ නැහැ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ. අර නොදන්න සුදුසු වෙලාවක සුවිප් එකක් ඇදුනොත් එහෙම එයාගේ සූදානමක් නැති විදිය වෙලා යනවා අවුරුද්දෙන් දෙකෙන් තුනේ. අන්නත් ආයෙත් පරණ නායකාරය වගේ වෙන්නත් බැරි නේ. ඒ කියන්නේ මේ ඕනම වටිනා දෙයක් ලැබෙන්න යාගේ ඇතුළ ලෑස්ති වෙන්න ඕන. එතකොට මේ ධර්මාවබෝධය පිණිස තමා තුළ සූදානම කියලා කියන්නේ ඔය වාක්‍යයට. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා. ඒ වාක්‍යයට වටිනාකම දෙනවා. ඒක ජීවිතේ ජීවත් වෙන ගමන් ඒක කරන්න පුළුවන් එකක්. ඊළඟට ඔයගොල්ලෝ දැන් ඔනොහම එනකොට අවබෝධයට ලෑස්ති වෙනකොට අවබෝධය කියන එකට එකතු වෙන්න නම් ඔය ඔබ ඔබලා දැනගන්න ඕනේ මේ මොහොතේ අවබෝධය කරා යන්න පුළුවන් පරාසය කොච්චරද කියලා. අවබෝධය කරා යන්න පුළුවන් පරාසය මොකද්ද කියලා. ලෝකේ අවබෝධය කරා යන්න පුළුවන් පරාස හතරයි තියෙන්නේ. එකක් තමයි සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සුඛාපටිපදා දන්තාබිඤ්ඤා. දෙවෙනි එක තමයි දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දන්තාබිඤ්ඤා. ඔක ඇතුළේ තමයි දෙක දෙක හතරක් තියෙන්නේ. මේක සිංහල තේරුම තමයි මේක අපි දේශනාවල කියලා තියෙනවා. පව් කාලේ මේ දේශනාවෙන් අපි පැහැදිලි කළා දේශනා කීපයක්. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න පුළුවන් පරාසයක් තියෙනවා. සුඛා පටිපදා දන්තා විඤ්ඤා කියන්නේ ඒකෙන් හෙමින් සුඛ ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යනා ඉන්නවා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යනා ඉන්නවා. දුක්ඛා පටිපදා දන්තාබිඤ්ඤා දුක් ප්‍රතිපදායෙන් හෙමින් අවබෝධය කර යනායි. ඔන්න ඔය හතර දෙනාම ඉන්නවා. ඒ කියන්නේ සැප ප්‍රතිපදාව පාවිච්චි කර කර වේගයෙන් අවබෝධය කර යන අයත් හෙමින් යන අවබෝධය කර යන අය දෙන්නෙක් ඉන්නවා. දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා දන්තාබිඤ්ඤා කියලා දුක් ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව දුකයි. ඒකෙන් වේගෙන් අවබෝධය කර යන අයත් ඉන්නවා, හෙමින් අවබෝධය කර යන අයත් ඉන්නවා. එතකොට ඔය පරාස හතරෙන් ඔයාලට තමයි කියව ගන්න වෙන්නේ මම කොයි පරාසයේද ඉන්නේ. ස්ථිරව මුල් දෙන්නම නෑ දැන්. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා සුඛාපටිපදා දන්තාබිඤ්ඤා කියන දෙන්නම නෑ. එතකොට ඔයගොල්ලෝ කියාවි නෑ මේ කාලේ කොච්චර සැප තියනවද කියලා කෙනෙක් කියයි. මෙතන සුඛාපටිපදා කියලා ධර්මයේ තෝරන්නේ සැප කියන එක නෙමෙයි, රාග ද්වේෂ මොහ අඩුකම කියන එක. ඒ රාගදේශමෝ අඩු වෙන්නනේ කෙනෙක් තුල. හොඳට බලන්නකෝ, රාගදේශමෝ අඩු වෙන්න තමයි කෙනෙක් තුල පින්වත්නි දුක් දුම්නස අඩු වෙන්නේ. රාගේ වැඩි වෙච්ච වෙලාව දුක වැඩි. හොඳට බලන්නකෝ, අපි දුක් විඳින්නේ ඇලිච්ච නිසා නෙමෙයිද කියලා. දේසේ වැඩි වුණොත් දුක වැඩි, මෝහය මුලා වුණොත් දුක වැඩි. ඇයි? එයා කළ යුත්තේ නොකළ යුත්තේ හට තේරෙන්නේ. එතකොට එහෙනම් අපි යම් වෙලාවක දුක් විඳිනවා නම් විඳින්නේ හොඳට බලන්න සල්ලි නැති නිසා නෙමෙයි. අපි දුක් විඳින්නේ රාගය වැඩි නිසා, ද්වේෂය වැඩි නිසා, මෝහය වැඩි නිසා. කවුරුත් අපිට කියනවාද දුක අඩු කරගන්න අපි කියන්නේ එක්කෝ බිස්නස් කරන්න කියනවා. ඒ කියන්නේ අපේ ඔළුවේ තියෙන සල්ලි විතරයි. මිනිස්සුගේ ජීවිත හොල්ලලා බලන්නකෝ, සල්ලි විතරයි තියෙන්නේ. එතකොට මේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට මේ කතාව කිව්වට ලෝකේ කවුරුත් අපිට ඉගැන්වුවේ නැහැ නේ. ඕගොල්ලෝ බලන්න සල්ලි නැති නිසා නෙමෙයි මිනිස්සු දුක් විඳින්නේ. ඒගොල්ලන්ගේ රාගය වැඩි වෙනකොට, දේසේ වැඩි වෙනකොට, මෝහය වැඩි වෙනකොට දුක වැඩි. එහෙනම් රාග දේස මොහ වැඩි වෙන්න යාගේ දුක් දොම්නස් බහුලයි. යාගේ දුක වැඩි. එතකොට රාග දේස මොහ අඩු වෙන්න දුක අඩුයි. එහෙනම් දුක්ඛා පටිපදා කියන්නේ ප්‍රතිපදාව දුකයි කියලා කියන්නේ මොකද්ද? රාග ద్వේෂ මෝහ බහුලයි කියන එක. එතකොට රාග ద్వේෂ මෝහ දුක්ඛා පටිපදා කියන්නේ රාග ద్వේෂ මෝහ වල බහුලත්වය. මිසක් මේ උන්ට කණ්ඩ බොණ්ඩ තියනවා, අඳින්න පළඳින්න තියනවා, උගත් කම් බුද්ධිමත් කම් තියනවා, ඒ වන්ට නන් නෙමෙයි. එහෙනම් සුඛා පටිපදා කියන්නේ මොකද්ද? රාග ద్వේෂ මෝහ අඩුකම. මේක සමහර අය තෝරන්න පුළුවන් අර කතාවෙන්. නමුත් මූලික දේශනාව එහෙම තෝරලා නැහැ. වාසියට මේක පාවිච්චි කරන්න පුළුවන්. සැප ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය ධර්මී ඉන්නේ. එනිසා අපි හොත්තට සැප විඳින්න ඕන, සැප වලට එකතු වෙන්න ඕන, බුදුරජාණන් වහන්සේත් එහෙම වදාලා අය කියලා කියන පැවිද්දෝ උනත් ඉන්න පුළුවන්. නමුත් මෙතන සැප ප්‍රතිපදාව කියන්නේ යාගේ රාග ద్వේෂ මෝහයන්ගේ දුර්වල වීම. ඒ යම් සැපයක් විඳිනවා නම් යාගේ රාගයත් එක්ක ඉන්නකොට දුක විතරයි තියෙන්නේ. රාග දේශ මොහවත් එක්ක ඉන්න පින්වත්නේ ඇතුලේ පීඩිත බව කම්පනයක් විතරයි තියෙන්නේ. එතකොට රාග දේශ මොහ වැඩි කියන්නේ ඒක දුක්ඛාපටිපදාව. රාග දේශ මොහ අඩුයි කියන්නේ සුඛාපටිපදා. ධර්මයේ තිනවා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා දන්තා විඤ්ඤා. රාග දේශ සිංහලෙන් මත් කිව්වොත් රාග දේශ මොහ අඩුයි ඒ අයින වහ අවබෝධය කර යන. තවයින රාග දේශ මොහ අඩුයි උන හැමින් අවබෝධය කර යන. එතකොට ඊට පස්සේ තව කොටසක් ඉනවා රාග දේශ මොහ වැඩි වහා අවබෝධය කර යනවා. තව කොටසක් ඉනවා රාග දේශ මොහ වැඩි ඒගොල්ල හිමින් අවබෝධය කර යනවා. නමුත් මේක පරිච්ඡේද දෙකකට කඩා ගත්තොත් සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියන එක දෙකකට කඩා ගත්තොත් අර උඩ කෑල්ල දැන් නැහැ. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා දන්තා විඤ්ඤා කියන දෙන්නම දැන් නැහැ. ඇයි දැන් නැත්තේ? ඒක මේ රාග දේශ මොහ ස්වභාවයෙන්ම වැඩි වෙලාවක් මේ යුගය මේ අවස්ථාව මේ කාලේ කාලේ ගැන හරි සැලකිලිමත් වෙන්න ඕන අවබෝධය කරා යනවනම් අවබෝධය කරා යනවනම් මේ ඕගොල්ලොන්ට ධර්මයේ විතරක් හම්බෙලා වැඩන්නේ මේ කාලේ ගැනත් ආ ඒකයි මං කිව්වේ පින්වත්නි මේ ප්‍රවාහය තේරුම් ගන්න ඕන ඒකනේ බුදුරජාණන් වහන්සේ නම බෝධිසත්වරේක් මනුස්ස ලෝකෙට එන්න කලින්ම බලන්නේ සත්‍ය අවබෝධය පිණිස පාරමිතා දිහාට වඩා මොකක්ද බලන්නේ කාලය කියන එක බලන්නේ බෝධිසත්වරෙක් මනුස්ස ලෝකෙට එනකොට පස්මහා බැලුම් බලනෝනේ කාලේ බලන්නේ පළවෙනි අවබෝධයට කාලේ ඊටම වැදගත් දෙයක් කාලේ ඊටම වැදගත්. එතකොට මේ කාලේ කියලා කියන්නේ එක්තරා උපසමයක් පවතින පාරිසරික සාධකවල සෞම්‍යතාවයක් පවතින ඒකෙදි ඇත්තටම බෝධිසත්වරු විමර්ශනය කරන්න ඕන මේ ඒ කියන්නේ ජීවිතවල තියෙනවා කාලේ කියනකොට මේ භ්‍රමණ වේගයේ පවා භ්‍රමණ වේගයේ පව නිරීක්ෂණය කරන්න ඕන. ඒ භ්‍රමණ වේගයේ පව බලපාන අවබෝධයට. පෘථුවේ භ්‍රමණ වේගයේ පව. ඒකේ වේගේ අඩු වැඩිකම් මනකොට කෙලෙසුන්ගේ අඩු වැඩිකම ටික බලපානවා. සමන කවුරුවත් එක හිතන්නේ නැහැ. භ්‍රමණ වේගයත් එක්ක ආයුෂ පව හෙල්ලෙනවා මිනිහෙක්ගේ. ආයුෂ පව හෙල්ලෙනවා. එතකොට මේ භ්‍රමණ වේග ආයුෂ පව වේගෙන් හෙල්ලෙනවා. එතකොට ඒකනේ ආයුෂ අඩු වෙලා යන්නේ වැඩි වෙලා යන්නේ. කාලයකට හිතා ගන්න බෑනේ කොහොමද වෙන්නේ කියලා. දැන් බුද්ධ දේශනා දෙන ආයුෂ 10ට අඩු වෙන කාලයක් එනවා කියලා. මේ භ්‍රමණ වේගෙ හෙල්ලෙනකොට ඒක පව බලපානවා උද්වේගකාරී වේගවත් බවට. දැන් අපිට කාලේ යනවා නිකන් වේගෙන් යනවා වගේ පේන්නේ. ඉතින් හිතෙන්නේ නැහැනේ පැවිසි හතරක් ගෙවනවා කියලා. ඒකේ ඒ වේගයත් එක්ක අපේ ජීව විද්‍යාත්මක හේතු වලට පව බලපානවා කාය ස්වභාවයට පව බලපානවා වියපත් වීමට පව බලපානවා මිනිසුන්ගේ ශරීරයේ වර්ධනයට පව බලපානවා ඒකනේ මිනිස්සු පොඩි ඉන්නේ දැන් මිනිස්සු වර්ධනය විචය නැන්නේ දැන් එනිසා මේ කාලය කියන එක බොහොම සංකීර්ණ දෙයක් කාලය බලන්නේ ඉතින් කාලය අනුව අපිට යන්න කිසිම ක්‍රමයක් විදිහක් නැහැ අවබෝධ කරගන්නවා අර කාලේ කාල තරණය කියලා ඒවනේ ෆිල්ම් වල විතරයි තියෙන්නේ කාලේ හරහා යන්න බෑ කාටවත්. නමුත් ඔය කළු කුහරවලදී එහෙම කියන කතාවක් වෙන එකක් තිනවා. ඒවත් ඉතින් හරියටම නිරීක්ෂණය කරන්න බෑ. මොකද අපි ඉන්නේ ග්‍රහ ලෝකත් පොඩි ප්‍රමාණයක් ඇතුලේ. අපිට අධ්‍යයන පරාසයන් පවා තියෙන්නේ. ආලෝක වර්ෂ ගණනාවකට එහා පැත්තේ තියෙන කතා ගැන. ඒවක් කොහොම ඉතින් අදහස් තමයි. නමුත් ඒවා ඉතා සමීපව නිරීක්ෂණය කරන්න විදික්‍රම අපිට නෑ. ඒ නිසා ඒව ගැන වැඩි කතා කරන්න උවමනක් නැහැ. නමුත් කාලය සම්බන්ධ වෙන කතාවක් තියෙනවනේ කි. වියපත් වෙන්නේ නැති අවකාශයක් මේ විශ්වයේ එක කොටසක කතාවක් තියෙනවා. ඉතින් මේ දේශනාවලට අදාළ නැහැ. ඒ නිසා අපි කතා කරන්න ඕනේ. නමුත් ඒව ඔක්කොම ඉතින් මේ සන්දර්භගත සාකච්ඡා මිසක් ඒවා සමීපව නිරීක්ෂණය කරපු අත්දැකීම් නෙමෙයිනි. නමුත් මේ කාලය ඉතා වැදගත් දෙයක්. මේ කාලේ ඔයාලා බල මතක තියාගන්න මේ කාලය ඉතා වැදගත්. ඒ වගේ මේකනේ බුදුරජාණන් වහන්සේ බලන්නේ කාලයේ දීපේ දේශේ කුලේ මව ඔක්කොම බලනවා කාලයේ බලපානවා ඔයාලටත් එහෙමයි බෝධිසත්වරුන්ට විතරක් නෙමෙයි ඒවා බලන උන කාලයේ බලපානවා මේක සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් කාලයක්ද කියලා ඔබලා ඔබෝ නිරීක්ෂා අමීපෝ ගවේෂණය කරන්න ඕනේ දීපය ඉපදිලා ඉන්නේ ලංකාදීපේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ ටික මතු කරගන්න පුළුවන් තැන මේ වෙලාව ඊට පස්සේ ඒ පුද්ගලයා තුල පින්වත්නි නිරුක්තිය පව මතු කරගන්න පුළුවන් තැනක් මේක. සමහර ඒකනේ අපි කියන්නේ සමහර භාෂාවල නිරුක්තිය ගන්න බෑ කියලා. සමහර භාෂාවල නිරුක්තිය ගන්න බෑ. බුද්ධ ශාසනයේ නිරුක්තිය ගන්න බෑ. ලෝකේ බුද්ධ ශාසනේ ව්‍යාප්ත වෙන්නේ නැහැ කවදාවත් ලෝකේ පිරුණම් පානයි බිහි වෙන්නේ නැවෙන කොහෙවත්. මෙහෙමයි තේතර කෙනෙක් කියනකොට දැන් අනේ ඇමරිකාවේ සමහර පල්ලිවල එහෙම පන්සල් හදලා තිනුනේ පොඩ්ඩක් ওই භාවනා ක්‍රම ආරෝමේවා තියෙන තේවයින් සම්සිඳීමක් තියෙනවනේ අනිවාර්යෙන් නිවන් දකින්න ඕන නම් සිංහල භාෂාව ඉගෙන ගන්න ඕන හොඳට නිරුක්තිය ගන්න වෙන භාෂාවකින් අමාරුයි. මේ සිංහල භාෂාව කියන්නේ සත්‍ය අවබෝධයට සමීප භාෂාවක්. ඒකෙන් සත්‍ය අවබෝධයට බොහොම කිට්ටු භාෂාවක්. කටෝර නැහැ. එක එක විදිහට තෝරන්න පුළුවන්. එක එක විදිහට තෝරන්න පුළුවන්. මේ වචන ගොඩාක් තියෙනවා. විස්තර කරගන්න පුළුවන් විධික්‍රම ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ දීපය කියන එක හරි බලපානවා. දේශය කියන එක බලපානවා. සත්‍ය අවබෝධයේ කල්යාණ මෙතන දේශය කියලා බලන අපි බලනවා මේ ධර්මයේ ඇහෙනවද, කල්යාණ මිත්‍රය හම්බ වෙනවද, ධර්මයට අනුව ජීවිත විමස ගන්න පුළුවන්ද, සත්පුරුෂ සංසේවණයට පාර හැදිලා තියෙනවද, පතිරූපේ හොඳයිද? ඒකනේ ඒක මංගල කාරණයක්. මේකනේ ධර්ම කියන්නේ පතිරූප දේශ වාසෝච ඒතං මංගල මුත්තම. මුලින්ම ශ්‍රාවකෙක් විමසන එකක් නේක. අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා. ඉතින් මේ ගාත දේශනාවල පවා මේ ගැඹුරු අර්ථය තියෙන්නේ. මේක මිනිස් විහිළුවට වගේ ඒවා කියාගෙන ගියාට පතිරූප දේශ වාසෝච ප්‍රතිරූපේ දේශ වාසය කරන පතිරූපය හරීම වටිනාද? ඇයි කාලේ දීපේ දේශේ කුලය කුලේ හරියට බලපානවා. එතකොට මෙතන කුලේ කියලා කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න කුලේ නෙමෙයි, සත්‍ය අවබෝධයට අයිති පරපුරක් තමයි. අපේ પરම්පරාවල් වල සීමා මායිම් වල මාර්ගඵල ලැබින් ඉඳලා තියෙනවද කියලා බලන්න ඕන. හරි වැදගත් දෙයක්. දැන් අපේ પરම්පරාවල් වල යුග 5ක් 6ක් ඉස්පිටිපස්සට යනකොට මඟඵල ලැබින් බිහි වෙලා තියෙනවා. එතකොට මඟඵල වලට කිට්ටු ඥාන අපිට තියෙන්නේ. එතකොට අපිට මඟඵල වල බොහොම කිට්ටුයි අපේ ජීවිත. මේ අපේ කොස් වළඳලා පොළොස් වළඳලා රහතන් වහන්සේලා බිහි වුණා. ලිඛිත සාධකවල තියෙන්නේ මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිමට රහත් වෙන්නේ කියලා. එහෙම කියන්න බෑනේ. කවුද අන්තිම රහතන් වහන්සේ? කවුද ඇහුවොත් දහම්පාසල් ළමයි මලියදේව මහරහතන් වහන්සේ කියලා ලිව්වට කමන්නේ නැහැ. අන්තිමේ ලිඛිත සාධකනේ. ලිඛිත මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන ලිඛිත සාධක අවසාන රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ වුණාට ඒකෙන් රහතන් වහන්සේලා අද නැහැ කියලා කියන්න බෑ. මගපාල ලාභින් නැහැ කියලා කියන්න බෑ. ලිඛිත සාක්ෂි නේ ඒ අය ගැන. මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ වෙන්නේ එහෙමයි. නැත්නම් උන්වහන්සේ අන්තිමටම රහත් වුණ කෙනා නෙමෙයි. තේ අර ඒ අවබෝධයේ කිට්ටු ඒක තමයි. ඔය අපි දන් දෙන්න එහෙම ගියාම ඒක පෙරලිලා දන් දෙන්නේ. ඒක අපි අර ඥානවලම තියෙනවා. පටි නිස්සග්ගය ශනිකෝ මේක අතාරින්න පුළුවන් කමක් අපේ ඥානවල තියෙනවා. ඉතින් අපි දන් දෙන විදිහ හරි පුදුමයිනේ. බලන්නකෝ අපි දානි දෙන විදිහ. සංඝයාට දන් දෙනකොට ඉතුරු එකක්වත් එන්නේ නැහැ නේ ඔළුවට. දරුවා ඉන්නේ, අම්මා ඉන්නේ, බිරිඳ ඉන්නේ, ස්වාමියා ඉන්නේ. දෙනවා දෙනවා කියන එක විතරයි ඔළුවේ තියෙන්නේ. ඒක ලෝකේ නැහැ කිසි જાතියකට. හිතන්නකෝ හාමුදුරුවන්ට දානි දෙනකොට එන්නේ නැණි මේක දුන්නොත් මොකද කරන්නේ? දැන් අපිට සතියේකට කන්න තියෙන ටික නේද? එහෙම හිතෙන්නේ නැණි කාටෝ. තිමම් පවගේ පොසොන් එකට අනුරාධපුරයට ගියා. මේ ටීවී එක වැඩසටහන් මට යන්නත් ප්‍රමාද වුණා. ඉච්චර දන්සල්. මේ අඩි 10න් 10ට දන්සල් දෙනවා. ඒක ඉතින් මොන මෝඩ වැඩක්ද කියලා නෑ. අර පටි නිස්සග්ගේට අදාළ ඥානමේ හේතු තියෙනකොට ඒ සන්දර්භයේදී අතාරින්න පුළුවන් කිසි දෙයක් බලන්න නැතු. ඒ පුදුම දෙයක් ඒක. ඇයි ඒ කුලය කුලේ කිව්වේ අන්න ඒකට. පටිනිස්සග්ගාණු පස්සේ විහරණයකට එකතු වෙච්ච පරපුරකට හේතු වෙලාද මම ඉන්නේ කියලා. ඒක මේ පින්වත්නි මේ කුලය පිරිසුදු වෙන්න ඕන කියන්නේ ඒක යන්නේ ඒකට. නැතු අර ජාතිය ගෝත්‍රයේ ඒක නෙමෙයි මේ කියන්නේ. සත්‍ය අවබෝධයට අදාළ අම්මගෙන් තාත්තගෙන් පියවුරුමින් මවුරුමින් කොහෙන් හරි කැල්ලකින් ගෑවිලා ඉන්නවද මම කියන්නේ. කොහෙන් හරි මොකක් හරි ගෑවිලා තියෙනවද කියලා. උබේ කුල පාරිශුද්ධ කියන්නේ වෙන එකක්. දෙපැත්තේ මේක මේ එක නෙමෙයි මේ කියන්නේ. කියන්නේ අපේ අම්මගේ පැත්තෙන් හරි තාත්තගේ පැත්තෙන් හරි මේ මහ පොළොවේ සත්‍ය අවබෝධයට පොඩි සම්බන්ධයක් තියෙනවද කියලා. ඒක හරි වටිනා එකක්. එහෙම නැත්නම් ඊට කෙනෙක් අහන්නුලා ඒක උඩ අවබෝධය කරා යන්න බැරිද? නෑ, හොඳටම පුළුවන් අවබෝධය කරා යන්න. මොකද ඒ අවබෝධය කරා යන්න පුළුවන් අවකාශයක් නිසා තමයි ආයේ මෙහිට අපි ආයේ මේ භූමියට ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොටම වඩා ඉතා වටිනා දේ තමයි අර ඉස්සල්ලාම කියාපු එක. සුත්තාදත්තා වචසා පරිචිතා මනසානුපෙත්තිද දිට්ඨියා සුප්පටිද. ඒක තියෙනවනම් මේකක්වත් ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් මේ කාරණා තිබ්බොත් එහෙම අර බුදු කෙනෙක් පවා මනුස්ස ලෝකෙට එනකොට කාලය, දීපය, දේශය, කුලය, මව ඔක්කොම බලනවා. ඒ ඔක්කොම ඉතා වැදගත් දේවල්. ඒවා අවැදගත් කියලා කියන්න බෑ. නමුත් ඒ ඔක්කොමත් එක්ක අපිට අවබෝධය කරා යන්න පුළුවන් වපසරි අපි තේරුම් ගන්න ඕන. එකක් සුඛාපටිපදා. ඒ කියන්නේ සුඛ ප්‍රතිපදාව කියන්නේ රාග දේශ මොහ අඩුයි. ඒ නිසා දුක් දොම්නස් අඩුයි. ඒකයි එකට සුඛ ප්‍රතිපදාව කියන්නේ. දුක්ඛාපටිපදා කියන්නේ රාග දේශ මොහ වැඩි. ඒ නිසා දුක වැඩි. රාගේ වැඩි වුණාම, ද්වේෂේ වැඩි වුණාම, මෝහේ වැඩි වුණාම මිනිස්සු හරියට දුක් විඳිනවා. නමුත් මේ දෙකෙන්ම අර උඩ කෑල්ල නෑ මේ කාලේ බෑ. සුඛාපටිපදා දුක් කිප්පාබිඤ්ඤා දන්තාබිඤ්ඤා අපිට දෙකම හල්ලා දාන්න වෙනවා. ඇයි මේ යුගය, මේ කාලය, මේ අවකාශය, මේ දේශය, මේ අපි ඇවිල්ලා ඉන්න වෙලාව මේ ඔක්කොමත් එක බැලුවට පස්සේ ස්වභාවයෙන්ම රාගය බහුල වෙලාවක්, දේශය බහුල වෙලාවක්, මෝහය බහුල වෙලාවක්. කමක් නැහැ ඒකට. ඇයි? ඇයිකට කමන්නේ කියන්නේ? රාග දේශ මොහ බහුල වුණාට වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවා. එතුකා දුක්ඛා පටිපදා කිප්පා බිඤ්ඤා කියලා කිව්වේ. රාග දේශ මොහ උත්තටම උත්සන්නයි. රාගයෙන් බැටගනවා, ද්වේෂයෙන් බැටගනවා, මෝහයෙන් බැටගනවා. නමුත් බුදුරජාණන් වදාළනේ ඒ වුණාට මහණිනියාට වහා අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට මේක තමයි අපිට අවබෝධය කරා යන්න පුළුවන් එකම පොට. දැන් ඕගොල්ලෝ එකපාරට මානේ මං රාගයෙන් හරියට බැටකනවා, මට ධර්මයේ හරියන්නේ නැති වෙයි කියලා නොසන්සුන් වෙන්න එපා. ඇයි? රාගේ බලවත් වුණාට, ද්වේෂේ බලවත් වුණාට, මෝහයේ බලවත් වුණාට අපිට වහා අවබෝධය කරා යන්න පුළුවන් අවකාශයක් තියෙනවා. එතකොට අපි බලන්නේ මෙන්න මෙහෙමයි. අපි මූලික වශයෙන් දැන් අපිට තියෙන්නේ ওই පැත්තින් විතරයි අවබෝධය කරා යන්න. රාග ද්වේෂ මෝහ ස්වභාවයෙන් අඩු වෙලාවක් නෙමෙයි මේක. දැන් බලන්න අපි මේ අවස්ථාව හොද්දට තේරුම් අරන් ඉන්නේ දැන්. එතකොට රාග දේශ මොහ බහුලයි, ඒ නිසා දුක් දොම්නසුත් බහුලයි. නමුත් අපිට බුදුරජාණන් සවදාළ මොකද්ද? දුක්ඛා පටිපදා කිප්පා බිඤ්ඤා. දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවා. එතකොට දුක්ඛා පටිපදා මේ කිප්පා බිඤ්ඤා දන්තා බිඤ්ඤා දුක් ප්‍රතිපදා හිමින් අවබෝධය කරා යනවා තිනවා. අපි ඉන්නේ ඔන්න ඒ කෑල්ලේ. දැන් ඕකෙන් අපි උත්සාහ කරන්න ඕන සුඛාපටිපදා ගැන අපිට කතා කරන්න බෑ. මේකද මේ වෙලාවේ අවුරුදු 2600කුත් ගිහින් මේ වෙලාව දිහා බැලුවම අපිට තේරෙන දැන් මුල් බුදුකා බුද්ධ සමයේම ඒක සුඛාපටිපදා ස්වභාවයෙන්ම රාගීනේ. අඩු සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තිනු අත්‍යන්ත බ්‍රහ්මචාරි කියලා ඇඳින්නුවේ. අත්‍යන්ත බඹසරක් තිබ්බේ. තමන්ගේ ඇඟවත් රාගසිතින් ස්පර්ශ කරලා නැහැ. කොහොමද කෙලෙස් වල අඩුකම්? ඒකට කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම තෝරලා තියෙන අත්‍යන්ත බඹසරක් තිබ්බේ කියලා. අත්‍යන්ත බ්‍රහ්මචාරි. දැන් ඒක සමහර කෙලෙස් තිනු සමහර කෙලෙස් ඇත්තෙම නැහැ, තිබිලා නැහැ. තිබිලම නැහැ. දැන් කා ඔය දැන් අඟුලිමාල මහරතනස්සගේ ජීවිත තොරතුරු වල තිනවා උන්වහන්සේ මේ හරියට අර ගුරුවරයාගේ ඇසුර නිසා ධර්මයක් අහිමි වීම නිසා ලොකු අමාරුවක වැටුණා තමයි. නමුත් ඒ කැලෑවට එන මිනිස්සු මේ ගොඩාක් අයට හානි කරානේ. ඇඟිල්ල කපලා ගත්තට බොහොම දරදඬු තරුණයෙක්නේ. හොඳ බොහොම පෞරුෂ සම්පන්න දරදඬු තරුණයෙක්. ඉතින් එයාට ජීවිතේ ඉතින් අර ගුරුවරයා සහ පිරිස නොමගේ යවීමත් එක්ක එයා ලොකු අමාරුවක වැටුණ එක ඇත්ත. නමුත් ඒ ඇඟිල්ල විතරයි කපාගෙන තියෙන්නේ. කවදාවත් රාග සිතකින් ඒ ලස්සන තරුණියෝ කැලෑවට එනවා කියනවා. ඒගොල්ලොත් ඔය අමාරු වැටුණා. දන්නේ නැති ඉතින් ලස්සන අය යනවා ඒ වීදිවල එහෙම යනවා ඒ කැලෑව මැදි. පස්සේ පස්සේනේ අනේක නතර කළේ මෙතන බොහොම ප්‍රචණ්ඩ අවකාශයක් කියලා දැනගෙනනේ. ඉතින් ඒ කැලෙන් යනවා. එතකොට කවදාවත් ඒ ඇඟිල්ල කපාගෙන අතාරිනවලු. කවදාවත් රාගසිතකින් ඒ ඇඟවත් අත ගෑවේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒක ස්වභාවයෙන්ම අඩුයි ඒ සමහර කෙලෙස්. ඒ කියන්නේ රාගේම ස්වභාවයෙන්ම ඉන්නේ. එහෙම කොහොමද කියලා අපි අද හිතන්නේ අපේ හිත දිහා බලාගෙනනේ. ඒක ස්වභාවයක්. ඒක මම දැකලා තියෙනවා ස්වභාවයෙන්ම නෑ කෙලෙස් සමහර අය. ඒකල් ධර්මයක් වඩලා නෙමෙයි. නමුත් අද පොදු තත්ත්වයේ ගත්තොත් පොදු ස්වභාවයේ ගත්තොත් ස්වභාවයෙන්ම රාග ద్వේෂ මොහ බහුල. ඒ නිසා දුක්ඛාපටිපදාවට තමයි අයිති වෙන්නේ. මොකද දුක්ඛාපටිපදා කියන කඬ බොඬ නෑ කියන එක නෙමෙයි ධර්මීයට අනුව. රාග ద్వේෂ මොහ බහුලයි, දුක් දොම්නස් බහුලයි. ඒකෙන් තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. එතකොට රාග දේශ මොහ බහුලයි, දුක් දොම්නස් බහුලයි වහා අවබෝධය කරා යන්න තින ඔය පොටින් අපිට දැන් තියෙන ප්‍රශ්නයක් මොකද්ද? හරි, මගේ හිතෙත් රාග දේශ මොහ බහුලයි. ඒ නිසා මටත් දුක් විඳින්න වෙලා තියෙනවා. හැම වෙලාවෙම දුක. මොනවා කළත්, මොන රැකියාව කළත්, මොන විදියට සල්ලි හම්බ කළත්, මොන විදියට දරු මල්ලංගේ යුතුයකම් කළත් දුක තියෙනවනේ හිතේ. දුකේ අඩුවක් නැහැ නේ පින්වත්නි. මේකේ තියෙන ඉතා වැදගත් දෙයක් කිප්පා විඤ්ඤා දන්තා විඤ්ඤා කියලා කියන්නේ වහා අවබෝධය කරා. දැන් මම මෙහෙම හිටියට මට වහා අවබෝධය දැන් ඉන්න ප්‍රශ්නේ තමයි කොහොමද මම වහා අවබෝධය කරා යන්නේ මේ මට්ටමේදී? බුදුරජාණන්සේ බොරු කිව්වා වෙන්න බෑනේ, බුදුරජාණන්සේලා බොරු කියන්නේ නැහනේ. වහා අවබෝධය කරා යන්න එනං ඔයාලා සතුටු වෙන්න ඕන. මොකටද? මට වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන්. මම මොන මට ඒ නිසා කාටවත් නිවන වැහිලා නැහැ පින්නත්. එතකොට වහා අවබෝධය කරා යනවා නම් එයාට විදර්ශනා කරන්න ඕන සිත් අටක් තියෙනවා. අටෙන් එකයි විදර්ශනා කරන්න ඕන. වහා අවබෝධය කරා යනවා නම් ඔක චිත්තානුපස්සනාවේ සිත් 16ක් තියෙනවා. 16න් මුල්ලට ගන්නේ නැහැ, අන්තිමට තමයි විදර්ශනාවට ගන්න. ඔන්න ඕක තමයි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යනකම කියන්නේ. ප්‍රතිපදාව දුක් සහිතයි, වහා අවබෝධය කරා යනවා කියලා මෙතන අදහස් කරන්නේ මොකක්ද? අර විදර්ශනාවට ගන්නේ නැහැ වීතරාගී සිත, වීත දෝෂී සිත, වීත මෝහී සිත, සංකිට්ත සිත, ඊට පස්සේ අවිමුක්ත සිත, මේ විමුක්ත සිත ආදි වශයෙන් සිත් ටික විදර්ශනාවට ගන්නෙ නැතුව අනිත් පැත්ත විතරයි විදර්ශනාවට ගන්න. දැන් අර සුඛාපටිපදාකින් යන්නේ අර මුල් ටික තමයි විදර්ශනාවට ගන්න. දැන් හිතේ සරාගී චිත්ත, වීතරාගී චිත්ත ඔහොමනේ පෙන්නන්නේ. සදෝෂ චිත්ත, වීත දෝෂී චිත්ත, සමෝහ චිත්ත, වීත මෝහී සිත, සංකිට්ත චිත්ත, විකිට්ත චිත්ත කියලා දෙපැත්ත දෙපැත්ත තමයි තෝරන්නේ කාණ්ඩ කාණ්ඩ විදියට. විමුක්ත චිත්ත, අවිමුක්ත චිත්ත ඔය විදිහට දෙක දෙක තමයි තෝරන්නේ. 16යි තියෙන්නේ කාණ්ඩ 16. ඒ 16න් අර විමුක්ත සිත විදර්ශනාවට ගන්නෑ මේ ප්‍රතිපදාවෙන් නිවනට යද්දී. අවිමුක්ත සිතමයි විදර්ශනාවට ගන්න, රාග සිතමයි විදර්ශනාවට ගන්න, විතරාගී සිත ගන්නෑ. ඇයි? විතරාගී සිත යාට අදාළ නැහෙනි. සදෝෂ චිත්ත, දෝෂේ සහිත සිතමයි විදර්ශනාවට ගන්නේ. දැන් ඔකට හොඳට පෙරලලා බලන්න චිත්තානුපස්සනාවේ 16 තැනක් තමයි පෙන්වන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ විදර්ශනාවට. ඔය 16ක් පෙන්නනවා. එතකොට මේ ඒකෙද ගන්නෑ හැකිලුණු සිත විදර්ශනාවට ගන්නෑ, විසිරුණු සිත විතරයි එතන විදර්ශනාවට ගන්න. එතකොට තමන්ගේ ස්වභාවය තේරුම් ගන්නවා, කමටහන තෝර ගන්න ඔච්චර. තමන්ගේ ස්වභාවය. එතකොට ඒකේ තමයි කිව්වේ රාග දේශ මොහ බහුලයි, දුක් දොම්නස් බහුලයි මහණෙනි. නමුත් වේගෙන් අවබෝධය කරා යන්න පොටක් තියෙනවා. එතකොට එයා ගන්නේ මොකද්ද? විකිට්ත චිත්ත, සංකිට්ත චිත්ත කියලා සිත් දෙකක් තියෙනවා. එකක් විසිරුණු සිතක්, එකක් හැකිලුණු සිතක්. හැකිලුණු සිත විදර්ශනාවට ගන්නෑ. සිත හැකිලෙන්නේ සමාධිය මත. ඇතුළට සිත හැකිලෙන්නේ උද්දේශ විභංග සූත්‍රයට අනුව. උද්දේශ විභංග සූත්‍රය පෙන්වනවා සිත හැකිලෙනවා ඇතුළට කියලා එක වෙලාවක. ඒ හැකිලෙන්නේ මේ සමාධිය මත හැකිලෙන්නේ. නැත්තම් සිත සාමාන්‍ය මිනිහගේ හිත හැකිලෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහගේ හිත හැකිලුණා වගේ පේන්නේ තීන මිද්දේ නිසා. නැතුව සාමාන්‍ය මිනිහගේ හිතක් හැකිලෙන්නේ නැහැ කවදාවත්. තීන මිද්දේ නිසා උදාසීනකමක් එන්න පුළුවන්. නිකන් එලි බහින්න බෑ වගේ, නිකන් ඇකිලිලා නිකන් ඇඳට වෙලා හාන්සි වෙලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා, කවුරුවත් නැතුව ඉන්නවා වගේ එකක් මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කැමති. ඒක මේ ඇත්තටම විකිට්ත චිත්ත නෙමෙයි. ඒ කියන්නේ සංකිට්ත චිත්ත නෙමෙයි. හැකිලුණු සිතක් නෙමෙයි ඒක. ඒක තීන මිද්දෙන් බැටකන සිතක්. මෙතන හැකිලුණු සිත කියලා ධර්මයේ පෙන්නන්නේ සමාධිය වඩන කෙනෙක් තුළ ඇති වෙන தත්ත්වය. සමාධිය වඩන කෙනා තුළයි සිත ඇතුළට හැකිලෙන්නේ. ඒක විදර්ශනාවට ගන්නේ නැහැ. ඒක විදර්ශනාවට ගන්නේ සමාධිය වඩපු කෙලෙස් අඩු කෙනා. ඒ කියන්නේ සුඛා පටිපදා කිප්පාබින්. සුඛ ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යනවා නම් ඒ හිත තමයි විදර්ශනාවට ගන්නේ. එතකොට දැන් අපිට විදර්ශනාවට ගන්න වෙලා තියෙන්නේ මොනවද? හැ විසිරුණු සිත, විකිට්ත චිත්ත. එහෙනම් දුක්ඛා පටිපදා කිප්පාබින්, දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන පොටක් තිනවා. යා විදර්ශනාවට ගන්නේ විකිට්ත චිත්ත. සුඛා පටිපදා කිප්පාබින්, සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන කෙනෙක් ඉන්නවා. එයා විදර්ශනාවට ගන්නේ සංකිට්ත චිත්ත. සංගුණත වුණු ස්වභාවය, විවෘත වුණු ස්වභාවය නෙමෙයි. මෙන්න මේ විදියට ප්‍රතිපදාව තෝරගෙන ඒකට අනුව තමයි භාවනා කරන්නේ. සෝවාන් වෙනවන කෙනෙකුට සෝවාන් වෙන්න ඕන නම් එයා එහෙමයි භාවනා කරන්න ඕන. මේ කවුරු හරි ගුරුවරයෙක් කියන ක්‍රම කරලා හරියන්නේ නැහැ. කරන්නත් එපා, වැඩක් නැහැ, බොරු වැඩක්. නිකන් මහන්සි අපරාධි කාලය යනවා විතරයි. හැබැයි ඉතින් පොඩ්ඩක් භාවනා කළාම එක්තරා උපසමයක් එනවා. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන භාවනාව කරන්න. සෝවාන් වෙන්න ඕන නම් ඉස්සලා ඔයාලගේ தත්වයේ තේරුම් ගන්නකෝ. ඔයාලගේ தත්වයේ තේරුම් ගන්න. ධර්මීට ඉස්සලා සූදානම් වෙන්න. ඒකට කියවේ සුතාදතා වචසා පරිචිතා මනසානුපෙත්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියලා. එතකොට ඒක යා බලන. ඒක බලන්න මේ හරි ලස්සනයි ජීවිතේ. ඇයි? හොඳට බලන්නකෝ මේ හැම වෙලාවෙම මනසානුපෙක්කිතා හොඳට මෙනෙහි කරගන්න ධර්මයේ ඕනම අත්දැකීමකදී හරි ලේසිනේ. අමිහිරි කටුක අත්දැකීම් වෙනවා. ධර්මී මෙනෙහි කරගනවා මනසානුපෙක්කිතා. රහපු ධර්මී සුතා දතා වශයෙන් දරාගත්ත වචනින් පුරුදු මෙනෙහි කර. මෙනෙහි කරපු ගමන්ම එයාට ලෝකෙට එරෙහිව වාද කරන්න නැගිටින්න හිතෙන්නේ නැහැ. එයාට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. එතකොට එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ එයා මොකද කරන්නේ? එයා එතනම එක්තරා උපසමයකට එකතු වෙනවා. එතකොට ඒක හරිම ලස්සන ජීවිතයක්. එතකොට ඒක ඇතුලේ මේ තියෙන්නේ මහා පුදුමාකාර ලස්සන ජීවිතයක්. ඒක එදිනෙදා ජීවිතේට හරි පහසුයි. ඒක ධර්මයේ ඇත්තටම යගේ ධර්මයේ පේනවා. හැබැයි ධර්මයේ නිකන් ජීවිතේ ධර්මයේ යාන්තම් ගෑවිලා තිබ්බට බෑනේ. අපි උත්සාහ කරන්නේ කොහොමද මේ බුද්ධ ශාසනයේදී සෝවාන් වෙන්න. එතකොට සෝවාන් වෙන්න නම් අපිට තියෙන්නේ කොයි වගේ අවකාශයක්ද? දුක්ඛා පටිපදා කිප්පා බිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තා බිඤ්ඤා. ඔච්චරයි අපිට තියෙන්නේ අවබෝධය කරගන්න. ඕකත් නෑ දැන් ඉස්සරහට. ඉස්සරහට එතකොට දුක් ප්‍රතිපදා කියන රාග දේශ මොහ තියෙනවා. ඒවා මඩින්නේ. ඒකම තමයි විදර්ශනාවට ගන්නෙ. එතකොට ඒවා මඩින්නේ. ඒක නිසා තමයි දුක්ඛා පටිපදා වෙන්නේ. රාග දේශ මොහ බහුලයි, දුක් දොම්නසුත් බහුලයි. ඒක විදර්ශනාවට ගන්නෙ. දර්ශනාවට ගන්නකොට අර චිත්තානුපස්සනාවේ 16න් 8ක් තමයි ගන්න. 8න් 8මත් තිමේ 8න් 1ක් ගන්න. 8න් 1ක් තමයි ගන්න. ඒ නිසා පින්වත්නි ඒ විදිහට ඒ 8න් 1ක් අරගෙන භාවනා කළොත් එයාට පුළුවන්. මොකද එයා හොඳ පදනමක් ඇතුවයි එයා භාවනාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සුඛාපටි දුක්ඛාපටිපදා කි දුක් ප්‍රතිපදාව අවබෝධය කරා යන්නේ එයා එක සිතක් විදර්ශනාවට ගන්න. එයා වාඩි වෙලා එක සිතක් අරමුණු කරලා ඒ සිත දෙස බලාගෙන ඉන්නවා. ඒ සිත අරමුණු කරලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකත් එක අතීතයේ වෙච්ච දේ බලාගෙන ඉන්නවා. අතීතේ විසිරුණු සිතක් නම් තියෙන්නේ. විකිත්ත චිත්ත කියන එක ගන්නවා. විසිරුණු සිත නිසා මේ මම අතීතේ කොහොමද විසිරුණු සිතට මම ප්‍රතිචාර දැක්වේ කොහොමද කියලා බලනවා. දැන් විසිරුණු සිතක් ආවොත් දැන් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලනවා. අනාගතෙත් විසිරුණු සිතක් ආපු වෙලාවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලනවා. විසිරුණු සිතක් තියෙනවා යාට. අතීත අනාගත වර්තමාන වශයෙන් විසිරුණු සිත බලනවා. ඒ වගේම ලෝකේ විසිරුණු සිත් තියෙන අය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලාගෙන ඉන්නවා. බාහිර ලෝකේ එහෙම අර විසිරුණු සිත දෙස බලනවා. අතීතයේත් බලනවා. විසිරුණු සිතකින් මම කොහොමද වැඩ කළේ? ඒ සන්දර්භයට ගිහින් බලනවා. දැන් මේ වෙලාවේ S2 පියාගෙන මේ අවකාශයට ගිහින් බලනවා. වෙනත් සිතුවිලි මොකුත් නැතුව. අනාගතයේත් විසිරුණු සිතක් ආවොත් මම ප්‍රතිචාර දක්වන්නේ මේ විදියට නේද කියලා බලනවා. මේ මොහොතේ විසිරුණු සිතක් එන්නේ කොහොමද කියලා බලනවා. මේ මොහොතේ විසිරුණු සිත එන්නේ කොහොමද කියලා බලනවා. ඒ කියන්නේ අපි කියන ධර්ම ස්වභාවය සම්මර්ෂණය කරනවා කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් හොඳට තියෙනවා මේ විදිහට. නමුත් මේ වෙලාවේ මගේ සිත කොහොමද විසිරෙන්නේ? එතකොට මේ වෙලාවේ කොහොමද සිත විසිරෙන්නේ? එතකොට මේ වෙලාවේ මාතුල දැන් විසිරිලා නැහැ. දැනුත්ම විසිරෙන්න පුළුවන්. මොකද විසිරෙන්න පුළුවන් මට්ටමේ රාග දේශ මොහ බහුල සිතක් නේ මට තියෙන්නේ. මේ වෙලාවේ විසිරුණු සිතක් එන්නේ කොහොමද කියලා. එතකොට යාට පේන්නේ චිත්ත චෛතසික ධර්ම. එතකොට චිත්ත කියන්නේ මොකද්ද? චිත්ත කියලා කියන්නේ මේවා වචනවල තේරුම හොඳට දැනගන්න ඕන. ධර්මී දියුණු කරන ඕන. ඒවා දන්නේ නැත්නම් බෑ මුකුත් කරන්න. මොකද මේ වචන අපි තෝරන්නේ නැහැ නේ මෙහිදී. මේ වචන තෝරපු දේශනා තියෙනවා පරණ. ඒවා බලන්න ඕන කිසි. මේ වචන නිසා තමයි මිනිස්සු කියන්නේ අනේ ඒවා තේරෙන්නේ නැහැ අපිට කියලා. ඉස්සෙල්ලා මේ වචන ටික ඉගෙනගෙන ඉන්න. ඒකයි. එතකොට මේ වචන ටික ඉගෙනගෙන ඉන්න. ගොවියෙක් කුඹුරට බහිනවා නම් ඒ උදැල්ල කියව මොකද්ද මේ උදැල්ල කියන්නේ කියලා අහනවනේ. යා ගොවියෙක් වෙන්න බෑනේ. මේ නියර තියනවා කිව්වම නියර කියන්නේ ගෝකටද කියලා යා මේ පහල තියෙන ලියද්දද නියවර කියලා බැලුවොත් එහෙම නියර කියන්නේ මොකද්ද කියලා යා හිතා ගන්න බැරුණොත් යා නියරේ කරන්න ඕන දේ ලියද්දේ කරන්න කිව්වොත් යා පැටලෙනවනේ. ඉතින් ගෝවියා ඉස්සල්ලාම දැනගන්න ඕන නියර කියන්නේ මොකද්ද, කමත කියන්නේ මොකද්ද, ගොයම කියන්නේ මොකද්ද, උදැල්ල කියන්නේ මොකද්ද, පෝරු ගානවා කියන්නේ මොකද්ද, හානවා කියන්නේ මොකද්ද. ඒ ටික දැනගෙන තමයි එන්න ඕන. ආවට පස්සේ ඒක කරන විදිය කියන්න පුළුවන්. එතකොට දැන් ඒ නිසා තමයි දැන් චිත්ත චෛතසික කිව්වම ඔයාලට තේරෙන්නේ. ඒක සරලම ඉඳන් චිත්ත කියන්නේ මොකද්ද? අරමුණු ගැනීම කියන එක. චිත්ත කියන්නේ චිත්ත කියන එකේ අර්ථය තමයි අරමුණු ගන්නවා කියන එක. චෛතසික කියන්නේ මොකද්ද? අරමුණ එක්ක ගනුදෙනු කරනවා කියන එක. ඔච්චරයි. ඔය හම්දුරුරු කියන්නේ බණ කියන්නේ මේ චිත්ත චෛතසික ධර්ම ඇතිවි නැති අරමුණු ගන්නවා, අරමුණුත් එක්ක ගනුදෙනු කරනවා. ආය අරමුණු ගන්නවා, ආය ඒ අරමුණුත් එක්ක ගනුදෙනු කරනවා. ඔකට තමයි ජීවිතය කියන්නේ. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ ඔච්චරයි. ජීවිතයේ සම්බන්ධ මිනිසුන්ට එක එක කතා තියෙන්න පුළුවන්. නමුත් ජීවිතය කියලා ඊට වඩා කිසිම දෙයක් ජීවිතය කියලා හම්බෙලා නැහැ. අරමුණු ගැනීමත් ගත්ත අරමුණුත් එක ගනුදෙනු කිරීමත් කියන ප්‍රවාහය විතරයි ජීවිතේ තියෙන්නේ. පිට වඩා මුකුත් නැහැ. අරමුණු ගැනීමක් තියෙනවා, අරමුණුත් එක ගනුදෙනු කිරීමක් තියෙනවා. ඒතකොට අපේ ජීවිතවල තියෙන ඔච්චරයි. චිත්තචෛතසික කියන්නේ ඔන්න ඕකට. ආරම්මණක් ග්‍රහණයක් තියෙනවා. ඊට පස්සේ ආරම්මණක් ග්‍රහණය ඇතුලේ අරමුණු ග්‍රහණය වීම කියන එකින්ම සිතේ වැඩේ ඉවරයි. සිතකට කරන්න පුළුවන් දේ ඉවරයි. ආරම්මණක් ග්‍රහණය, අරමුණු ගන්නවා. ගන්න සිත ඕන. ඒකට ගත උදව් කරන මේ හැහිමත් ඕන රූප අරමුණු ගන්න. අරමුණු ගන්නවා කියන තැනින් සිත නිරුද්ධ වෙලා යනවා. චෛතසික කියන්නේ. ඊට පස්සේ අරමුණු අඳුන ගන්නවා. මේ ඒවා චෛතසික ඔක්කොම. අරමුණු අඳුන ගන්න පුළුවන්කම, අරමුණු විඳින්න පුළුවන්, ඔක්කොම චෛතසික. සිතේ ස්වභාවයේ චිත්ත කියන්නේ අරමුණු ගැනීම පමණමයි. අය වෙන මොකක්වත් නැහැ. එතකොට මේ එහෙනම් මේ වෙලාවේ දැන් අපි දැන් එක සිතක්නේ අරමුණු කරන්නේ. අපි හිතමු දැන් අපි දැන් මේ දේශනාවට කියාගෙන ආවේ විකීත්ත චිත්ත කියන එකනේ, විසිරුණු සිතනේ. අයි දුක්ඛ පටිපදාවෙන් වහා අවබෝධය කරා යනවා නම් එයා ගන්නේ අර මේ සාධනීයව එයා තුළ පවතින මේ යහපත් ආකාරයෙන් ඉස්මතු වෙන කුසලය, කුසලතාවේ පදනම් කරගෙන මතු වෙන වීතරාගී සිත, වීත දෝෂී සිත, වීත මෝහී සිත, මේ සංකිට්ත සිත, විමුක්ත සිත, ඒවා නෙමෙයි ගන්නෙ. නීවරණ වලින් බැට නොකන සිත ගන්නෙ නෑ විදර්ශනාවට. මෙතනදී මේ ප්‍රතිපදාවෙන් අවබෝධය, එයා නීවරණ වලින් බැට කන සිතමයි ගන්නෙ විදර්ශනාවට. ඒකට කියන අවිමුක්ත චිත්ත කියලා. ඒ වගේ ඔය එතකොට යා ඒ සිද්දාසය ගැන ඉගෙනගෙන ඉන්න ඕන. මේ චිත්තානුපස්සනාව බලලා මේ අපේ වා කුරුදු කරනවා නම් ඒ දාසේ දන්නේ නැත්තම් මේ අට තෝරන්න බෑනේ. දැන් මේ පැයකුත් ඉවරයි, දැන් පැයකටත් කිට්ටුයි මේ දේශනාව. එතකොට ඒවා තෝරන්න බෑනේ, ඒවා ඉගෙනගෙන ඉන්න ඕනේ. මේ අතරම අපේ දේශන අහන අය කාලය දේශන අහලා ඉන ආයෙන්න ඕන. එතකොට තමයි මේක පුළුවන් කියන්නේ. ඒක නිසා ඒ අහපු හුරුවටත් එක්කනේ අපි දේශනාව කරන්නේ. ඒ නිසා ඒ දහපු ඒවාට කිට්ටුවෙන් කිට්ටුවෙන් දේශනා කරන්නේ. ඒ කිට්ටුවෙන් කිට්ටුවෙන් කරන්නේ මේක හොඳට ග්‍රහණය කරගන්න ඕනේ කියලා. එතකොට යාට පේනවා මොකද්ද මේ දැන් අතීතේ කොහොමද වික්ෂිප්ත සිතකින් මම වැඩ කරා නම් කොහොමද වැඩ කළේ, අනාගතේ වැඩ කරනවා කොහොමද වැඩ කරන්නේ. දැන් මේ වෙලාවේ විසිරුණු සිතක් නැහැ. දැන් විසිරුණු සිතක් උද්ගත වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට යාට පේනවා මොකද්ද චිත්ත චෛතසික මත. අරමුණක් ගන්න ඕන, ගත්ත අරමුණත් එක්ක ඇයි හොඳයි කම්පාණ්ඩ ඕන. අරමුණකින් තොරව සිත විසිරිලා නැහැ. අරමුණකින් තොරව මේ අරමුණ එක ගනුදෙනු කිරීමෙන් තොරව විසිරුණු සිත සමුදේ වෙලා නැහැ, හටගෙන නැහැ. විසිරුණු සිත ඉපදීමත් ඒ විසිරුණු සිත පැවතීමත් සිත වේගෙන් බිඳිලා යනවා. ඒක හරි. විසිරුණු සිතක නැවත නැවත විසිරුණු සිතක් උද්ගත වීමත් සිද්ධ වෙන්නේ ආරම්මණ ග්‍රහණේ සහ අරමුණ එක ගනුදෙනු කිරීම චිත්ත චෛතසික මත. දැන් ඒක වෙන්නේ. ඒකත් යා බලනවා. ඒක බලනකොට යාට ඒකේ ධර්ම ස්වභාවය පේනවා. එතකොට මේ චිත්ත එතකොට එහෙම බලනකොට යාට පේනවා මේ චිත්තචෛතසික ධර්ම ඇතිවීමත් එක්ක විකීත්ත චිත්ත විසුරුණු සිත්ක සිත් ප්‍රවාහයක් හට ගන්නවා. එතකොට මේ විදියටම නේද එළියත් ලෝකේ සත්වයන් තුලත් විසුරුණු සිත් ඇති වෙන්නේ කියලා බලනවා. එතකොට ඒක පොදු ධර්මතා ධර්ම ස්වභාවයක් විදියට මුළු සත්ව ලෝකෙටම අයිති දෙයක් විදියට යාට පේනවා. මුළු සත්ව සන්තතියටම අදාළ තත්ත්වයක් මේක කියලා පේනවා. එකම සමතාවයකින් බෙදීමක් නැතුව ලෝකේ හැමෝම එකම රාමුවක එකම විදියකට පේන්න පටන් ගන්නවා. එතකොට විසිරුණු සිතක් තුල රැස්වෙන්නා වූ යම් අභිසංස්කාරයක් වේද ඒක දුකම උපද්දවනවා නේද කියලා බලනවා. එතකොට එයාට පේනවා මේ චිත්තචෛතසික ධර්මයන් හට ගැනීම වනාහි දුකේම හට ගැනීමක්. චිත්තචෛතසික ධර්මයන්ගේ බිඳීම වනාහි දුකේම බිඳීමක්. එහෙනම් මේ ලෝකේ දුකේම හට ගැනීමක් දුකේම බිඳියාමක් මිසක් මගේ කියලා ගත්ත කිසිම දෙයක් මට ඕන විදියට කිසිම දෙයක් මට අදාළ කිසිම දෙයක් ලෝකේ වෙන්නේ නෑ නේද කියලා එයාට දකින්න පුළුවන්. දුක්ඛ මේවහි සම්බෝධි. දුකේම සම්භවයක් මිසක් නාඤ්ඤත්‍ර දුක්ඛං සම්බෝධි. දුක්කම හට ගන්නවා මිසක් නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. දුකේම නිරෝධයක් මිසක් මේ ලෝකේ වෙන මොකක්වත් නැහැ කියලා එයා බලන්න පටන් ගන්නවා. එතකොට අර පොදු தත්ත්වය ඇතුලේ දුක මතම ලෝකේ දරුවෝද අම්මලාද හාමුදුරුවෝද ගිහියෝද පැවිද්දෝද ස්ත්‍රීන්ද පුරුෂයෝද ඔක්කොම බෑගෙන ඉන්නවා කියලා පේන්න ගන්නවා. එතකොට පින්වත්නි ඒක ඇතුලේ යාට උපදිනවා මහ පුදුමාකාර කරුණාවක් හිත ඇතුලේ. හරි සෞම්‍ය බවක් ඇති වෙන්නේ ලෝක සත්‍ය කවදාවත් ලෝකෙට එරෙහිව යාතුළු නැගී සිටීමක් නැහැ. බලන්න එයාට වෙච්චල යහපත කුසල් සිත්මයි උපදින්න පටන් ගන්න ඊට පස්සේ. ඇයි බාහිර ලෝකේනේ අපි අරමුණු කරගන්නේ? බාහිර ලෝකේ අරමුණු වීම ඇතුළේනේ අපි අවුල් වෙලා යන්නේ. දැන් එයාට බාහිර ලෝකේ අරමුණු වෙනකොට අවුල් වීමක් නැහැ. ඒ අවුල් වීමක් නැතිකොට යාට අර ස්වභාවයෙන්ම පින්වත්නි අර මේ වික්ෂිප්ත සිත, විකිත්ත චිත්ත කියන එකයි ඉංග්‍රීසි සංකිට්ත චිත්ත. එයාගේ සිත තුළ බොහෝම උපසමයක් මත වෙන. ඒ උපසමයටපත් වෙච්ච සිත ඔක 3 මාසයක් විතර කරලා උපසමයටපත් වෙච්ච සිත ඊට පස්සේ ආයෙ බලනවා. ඒ උපසමයටපත් වෙච්ච සිත කොහොමද හටගන්නේ කියලා බලනකොට අතීතේ හටගත් විදිහ බලනවා, අනාගතේ හටගන්නේ, දැන් හටගන්නවා විදිහ බලනවා. එතකොට දැන් යාට එයාගේ අත්දැකීමක්. ඒක හට ගන්නකොටත් එයාට පේනවා මේ සංකිට්ත චිත්ත, සංගෘත වූ සිතක්, විකිට්ත සිතක් නෙමෙයි, විසිරුණු සිතක් නෙමෙයි තියෙන්නේ. මේ නොවිසිරුණු සිතක් මා තුළ ඇතිවීමට බලපාන්නේ කොමක්ද දැන්? එතකොටත් එයාට පේන්නේ මොකද? චිත්ත චෛතසික ධර්ම. චිත්ත කියන්නේ ඒකට අනු අරමුණු ගත්ත නිසා. ඒකට ඒ සිතට අදහලව අරමුණු ගන්න ගියාම ඒ අදාළ විදිහට තමයි අරමුණුත් එක ගනුදෙනු කරලා දෙන්නේ චෛත්‍ය. එහෙනම් මේ සිතත් සමුදේ වුණේ ඒකට අදාළව චිත්ත චෛතසික ධර්ම ටිකක් ගැලීම නිසා නේද කියලා බලනවා. මේ ගලන කමත් මේක අනිත්‍ය වෙලා යන එකක් නේද කියලා ඔන්න ඔතනින් තමයි ඍජු විදර්ශනා ක්‍රියාමාර්ග වලට එන්නේ. එතකොට ඒ මොහොතේ ඇතිවෙච්ච මේ සංකිට්ත චිත්ත, විකිට්ත චිත්ත නෙමෙයි, විසිරුණු සිතක් නෙමෙයි තියෙන්නේ. විසිරුණු සිත පිළිබඳ යා හොඳ අවධිකමකින් බැලුවනේ 3 මාසයක් විතර. ඒ සිත නිත්‍ය, ඒ සිත පිළිබඳව පවා ඒකම අනේ මේක හොඳයි කලින්ට වඩා මන් දියුණුයි කියලා යාට එන්නේ. ඒකෙත් නිත්‍ය සංඥාව දුර්වල වෙනවා යනවා. එතකොට ඒ චිත්තජයසික ධර්ම මත ගොඩනැගිච්ච මේ විකිට්ත චිත්ත කියන ප්‍රවාහයේ, විකිට්ත චිත්ත කියන ප්‍රවාහය අර චිත්තචෛතසික ධර්ම, අර චිත්තචෛතසික ධර්ම නිසා, ඒ කියන්නේ ලෝකය මේකට අදාළ වෙන විදියට අරමුණු වීමත්, ඒකට ඒ අරමුණ ඇතුලේ ගනුදෙනු කිරීමත් මාතුල උද්ගත වෙච්ච දෙයක් කියලා බලනකොට, ඒ විදියට චිත්තචෛතසික ධර්ම ගලන් නැත්තම් මාතුල සංකිට්ත චිත්ත කියන එක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේක නිරුද්ධ වී යන ස්වභාවයට නේද අයිති කියලා බලන්න බලන්න යාතුල වැඩෙන්නේ චිත්තානුපස්සන. සමුදයයි නිරෝධයයි පේනවා. ඒ සමුදේ නිරුද්ධ වීමට අදාළ චිත්තචෛතසික ටිකක් පේනවා. එහෙම පේනකොට එයාට එයා ඒක පදනම් කරගෙන චිත්තචෛතසික ධර්ම නිසා ඇති වෙනවා, චිත්තචෛතසික ධර්ම නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලනකොට ඒ සමුදේ නිරෝධේ පදනම් කරගෙන යා නිත්‍ය සංඥාවේකේ කඩලා දාන අනිත්‍ය වශයෙන් බලනවා, සුඛ සංඥාව කඩන්න ඒක දුකක් වශයෙන් බලනවා, ආත්ම සංඥා මේකෙත් මට මේක හොඳයි මට්ටම විසිරුණු සිතක් නෙමෙයි තියෙන්නේ, හොඳ සිතක් මේක. නමුත් මේකත් මට ඕන විදිහට පවතින්නේ නැහැ. චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීම අනුව පවතින්නේ කියලා බලලා ආත්ම, ඒකෙත් ආත්ම සංඥාව දුරු කරන්න අනත්තානුපස්සනාව වඩනවා. ඊට පස්සේ ඒකේ නන්දිය කඩන, ඒකටත් නන්දියක් තියෙනවා. ඒ කියන්නේ ඒ සිතටත් නන්දියක් ඇති වෙනවා. ඒ කියන්නේ සමාධිය දියුණු කරපුවා ඒ කාලේ නිවන් දැක්කේ නැත්ති. ඒගොල්ලෝ ඒකට ආසයි. සමාධිය දියුණු කරපුවා ඒකට ආසයි. ඒ කියන්නේ ඒ කාලේ හිටිය ගොඩාක් සමාධිය වඩපු අය. හරි ආසයි ඒගොල්ලෝ ඒකට. එන්සෙගොල් නිවන් දැක්කේ ඒකටත් තියෙන නන්දිය කඩලා දාන්න. එයා මොකද කරන්නේ? නිබ්බිදානුපස්සී විහරණයකින් බලනවා. ඒකට ඒ කියන්නේ මේ ඇතිවෙච්ච විකිච්ච විසිරුණු සිතක් නෙමෙයි තියෙන්නේ, නොවිසිරුණු සිත. ඒ නොවිසිරුණු සිතට පවා තියෙන රාගය අයින් කළොත් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ, මඟපලවලට යන්නේ. ඒ නිසා ඒක චිත්තචෛතසික ධර්ම නිසා ගැලීමක්, චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීම මත සිද්ධ වෙනවා කියලා බලමින් ඒක කෙරෙහිද චිත්තචෛතසික ධර්ම ඒ අනුව ගලන්නේ නැත්තම් මේ නොවිසුරුණු සිතද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති නේද කියලා බලනවා. නිරෝධා නිරුද්ධ වී යන ආකාරය දෙස බලනවා. නිරෝධානුපස්සන. එතකොට ඒ සිතට පවා නැවත නැවත එකතු වෙන්න ඕන කියන අදහස ගැන යා මැදහත් වෙනවා. සමුදයාර්ථය කඩාන වෙනවා. ඒ සිත ගැනත් යා මැදහත් වෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒ සිත, ඒ කියන්නේ නොවිසුරුණු සිතක් කොච්චර හොඳයිද, අනේ ඒකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ නොවිසුරුණු සිත පදනම් කරගෙන ගොඩනැගෙන සංකාරවලට එයා ආසා කරන්න ගන්නවා. නොවිසුරුණු සිත පදනම් කරගෙන ගොඩනැගෙන සංකාර තියෙනවා. ඒකට ආසා කරනවා. ඒකට ආසා කළොත් එතනත් භව තණ්හාව වැඩෙන්න ගන්නවා. ඒ නිසා එයා පටිනිස්සක් ගානුපස්සී විහරණයෙන් බලනවා. ඒ අනේ මේ සිතත් අතහැර දැමිය යුතුයි, අතහැර දැමිය යුතුයි කියලා භාවනාවෙන්ම බලන්න. එතකොට ඒක ඇතුලේ ගොඩනැගෙන සංස්කාර පදනම් කරගෙන ගොඩනැගෙන භව තණ්හාව පවා දුර්වල වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය හතෙන්වත් යටත් පිරිසෙන් බැලුවොත් තවත් ක්‍රම තියෙනවා. ඔය හතෙන්වත් යම් පිරිසක් බැලුවොත් එimhe යාට අනිවාර්යෙන් සෝවාන් වෙන්න පුළුවන්. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. අනිවාර්යෙන්ම සෝවාන් වෙන්න. සෝවාන් වෙන්න කිසිම හේතුවක් නැහැ මේ විදිහට කළොත්. අරහත්ත්වයට කරා යන්න ඊට පස්සේ ඒ සිත ගැන මෙදහත් වෙලා, මෙදහත් සිත දෙස ওই විදිහට බලන ඉන්න පටන් ගන්නවා. උපේක්ෂාවකට පත් කරලා ඒ උපේ හොඳට මැදහත් කරනවා හිතින්ම මැදහත් වෙලා මැදහත් වෙච්ච එක දිහා ওই විදිහට බලන්න බලන්න යනවා මේ මැදහත්කම ඇති උනේ මැදහත් වෙන විදිහට මාතුල චිත්ත චෛතසික ගැලීම නිසා නේද මැදහත් වීමට අදාළ විද්දයි මම අරමුණු කරගෙන ඉන්නේ දැන් එතන මැදහත් වීම පදනම් කරගෙන ඒක ඇතුලේ පින්වත්නි මේ මැදහත් වෙන ආකාරයට අරමුණුත් එක ගනුදෙනු කර කර ඉන්නවා චෛතසික ඒකයි මේ මැදහත්කම ඇති උනේ කියලා මැදහත් සිත විදර්ශනාවට අරගෙන අරගෙන එනවා එනකොට අනිවාර්යෙන් එයා ඉහළ මඟ පළවලට පත් වෙන්න ඕන. ඉතින් මේ විදිහට බොහොම ලස්සන පාඩමක් බුද්ධ ශාසනයේ ඔබ හැම දිනාටම මේ දේශනාව නිවන් පිණිස වේවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙන්නේ මීගමුවේ පදිංචි තුෂාරි ජයසේකර මහත්මිය, දර්ශන අලහකෝන් මහත්මයා ප්‍රදාන පින්තුන් තමයි දායකත්වයේ ගෙන කටයුතු කළේ. ඒ පින්තුන්ලාට අපි ආශිර්වාද කරනවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. තුෂාරි ජයසේකර මහත්මියටත් දර්ශන අලහකෝම් මහත්මයා ප්‍රදාන පිනුතුන් සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විදේශගතව සිටින කුළුණී අලහකෝන් දියණියට අදිජ අලහකෝන් කියන පුතාටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. කායික මානසික සුවසහනී වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා, සියලු දෙනාටම චතුරාරි සත්‍ය අවබෝධ වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් මේ ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරන සියලු දේශකයන් වහන්සේලාටත් කාර්ය මණ්ඩලවලටත් ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා, සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් පරලෝක ප්‍රාප්ත තුෂාරි ජයසේකර මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත්, දර්ශන අලහකෝම් මහත්මාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් නිවන් දොරටුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණී පිණිස මෙතනට සම්බන්ධ වුණු මේ දර්ශන අලහකෝන් මහත්මා ප්‍රදාන රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් බලවත් වී සුවසේම නිවන් මඟ වඩා ගන්නට මේ කුසල් හේතු වාසනා වේවා. සතරවරං රජ දරුවන්, සක්දිවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.